Entonces, I think may අපි සාමාන්‍යයෙන් කරගෙන යන්නේ ප්‍රශ්න උත්තර වගේ පිටිසට තියෙන ගැටලු එක්ක ඒක වහන්සේට යම් කිසි සූත්‍ර අලලලා යම් කිසි විස්තර කිරීමක් කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් අපේ මේ දැන් හුඟක් අයට මේ ප්‍රතිපදාව කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එක එක විදිහට භාවනා කරලා එක එක ක්‍රම මේ අත්හදා බලනවා, දහම හොයනවා, ඒ වගේ තත්ත්වයක ඉන්නේ. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ඒ මාර්ගය ඒ දහමට අනුගත වෙන්න මොන වගේ දේවල්ද දැනගන්න ඕන, නැත්නම් අපිට වැරදිලා තියෙන්නේ මොන වගේ තැන්ද, ඒ වගේ දේවල් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ අතර අපි ඉස්සෙල්ලම බලමු කාට හරි අහන්න දෙයක් තියනවාද යොමු කරන්න. අහන්න මොකක් තියනවද විශේෂ දෙයක් නැත්තම් අපි ගැටලුවක් තියෙනවා නම් යමු කරන්න.
අවසරයි.
ඔව්.
ඔව්. මේ සීල දානට තෙරුවන් සරණයි රවිකොග්ගී මහත්මයා ස්වාමීන් වහන්සේ ඇතුළුව අවසරයි. මෙන්න මෙහෙමයි දැන් මේ තියෙන ප්‍රශ්නේ. දැන් අපිට බුදුහාමුදුරු යමක් කියලා තියෙනවා ප්‍රඥාවෙන් දකින්න කියලා. එතකොට දකින්න කියන දේ අපි දැනගෙන කල්ලක දන්නවා. එතකොට දැන් ප්‍රඥාවෙන් දකින්නයි කියන එකයි දකින්න කියන දේ දැනගෙන දකින්නයි කියන එකයි දෙකක්. ඒතර ඒක දෙවෙනි කාරණේ වැරදි. එතකොට දැන් ප්‍රඥාවෙන් දකින්න කියපු දේම දැනගෙන අපිට සිතීමකින් දකින්න පුළුවන් ඒ දේ. ඒ පළවෙනි කාරණේ. එහෙම පුළුවන් නම් එතකොට Taman දැක්කේ කොමන ආකාරයකද කියලා කියන එක තමාමනේ දන්නේ. ඒක තමාටම පැටලෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක නම් හරියටම වැදගත්. ඒ ප්‍රඥාවෙන් දකින්න කියපු දෙයම දැනගෙන අපිට සිතීමකින් දැක් ගන්න පුළුවන්ද කියන කාරණේ. එතකොට දෙවෙනි කාරණේ මේ කාරණා දෙක.
එකක් කතා කරලා ඉමු මේ ලාල් මහත්තයා.
නෑ මට මේ ප්‍රශ්නේ මෙතන ඉවර කරලා එක කාරණා කියන්න තියෙනවා. දැන් මෙතන මේ ප්‍රශ්න දෙක නිරවුල් කරගන්න කුමන මඟ පෙන්වීමක් හරි කරන්න පුළුවන්ද කියන කාරණය තමයි මගේ ප්‍රශ්නෙට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින්
හොඳයි. හොඳයි මම ප්‍රශ්නේ යමු කරන්නම්. අපේ ස්වාමීන් වහන්ස දැන් මේ එකක් තමයි අර ප්‍රඥාවෙන් දැකිය යුක්තක් කියන එක දැන් අහලා තියෙනවා. එතකොට ඒක මේ මහත්මයා අහන්නේ දැන් ඒක අපි දේශනාවලින් අහලා දැන් මේකයි වෙන්න ඕන කියලා සිතීමකින් දැනගෙන තියෙන්නත් පුළුවන්. එතකොට ඒක දැන ගැනීම මම වෙන විදිහකට අහන්නම්. අර ප්‍රඥාවෙන් දැකීමට බාධාවත්ද දැන් අපි මෙන්න මේ දේ වෙන්න ඕන කියලා දහමක් අහලා තේරුම් අරන් තියෙනවානේ. ඒ පැත්තෙන් මේක විමසන්න ගියොත් අර ප්‍රඥාවෙන් දැකීමයි සිතින් දැකීමයි අතර වෙනසක් තියනද අපේ ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු ඉස්සෙල්ලා. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි අපේ කවි සුබ්‍රෝ මහත්මයා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ මෙම ධර්මය සාකච්ඡාවෙන් සඳහා සම්බන්ධ වෙන අපේ ආරණ්‍ය සේනාසනයේ ගෞරවනීය ලොකුසාමීන් වහන්සේ, ඒ වගේම අපේ සාමාන්‍ය ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය පින්වතුනි, මම කියන්නේ ඇහෙනවද?
ඇහෙනවා අපේ සයින්න්ස් ඇහෙනවා.
මේ මහත්තයා මෙහෙම කළ ප්‍රශ්නය තවදුරටත් අපි මේ වටිනා උතුම් ගාම්භීර ධර්මයක් තමයි සොයන්නේ. එතනදී අපිට මේ ධර්මය සොයද්දී විශේෂයෙන්ම අපේ ජීවිතයට මේ ධර්ම එකතු කරගනිද්දී සාමාන්‍ය හැටකින් දකින්න විශේෂයෙන්ම නෝනක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විශේෂ නෝනකින් මේ ධර්ම දකින්න කියලා. එතකොට අපිට මේ ධර්ම සොයාගෙන යද්දී අපි වෙන ගැටලුව තමයි සාමාන්‍ය අදහසක් විදිහට අපි මේ ධර්ම සොයාගෙන යනකොට සාමාන්‍ය මට්ටමින් අපිට අදහසක් තියෙනවා. මට මේ ධර්ම අත්දකින්න පුළුවන් කියන අදහස. එතකොට මේක චිත්තක් අපි විස්තර කරගන්න මම පොඩ්ඩක් කාලය ගන්නම්. ප්‍රවේශයක් විදිහට එහාපු ප්‍රශ්නෙට ලස්සන පිළිතුරක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තුළින්ම පැහැදිලි කරගන්න. මම පොඩ්ඩක් මේ කාරණේ විස්තර කරද්දී අද දවසේ මේ සූත්‍ර දේශනාවක් ඇසුරෙන්ම මේ කාරණය පැහැදිලි කරන්න මම පොඩ්ඩක් කාලය දැක්තර ගැටලුවක් නැහැ නේද අපේ පුද්ගලගේ සර්?
එහෙමයි අපේ
මේ පොඩ්ඩක් අපේ ප්‍රවේශයක් විදිහට අද දවසේ මේ සූත්‍ර දේශනාවක් ඇසුරෙන්ම මේ කාරණේ පොඩ්ඩක් අපි කතා කරමු. මේක මට දකින්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් ප්‍රඥාවෙන් දකින්න ඕන කොහොමද දෙයක් අපි යන්න කියන අදහස පොඩ්ඩක් ඉති කරගන්න. මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව සඳහන් කරන්න තියෙන සූත්‍රයක් තමයි මේගිය සූත්‍රය. පොඩ්ඩක් අද දවසේ අපේ ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කරලා මේ සූත්‍රය ගැන යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමි. ඒකට මට අද ප්‍රවේශයක් හම්බුනා මොළින් ඒක වටිනවා. ඒක නිසා මම හිතනවා අද දවසේ ප්‍රයෝජනවත් විදිහට මේ සූත්‍රය අධ්‍යයනය කරගෙන ඉදිරියට යනකොට ඔබතුමා නගපු ප්‍රශ්නයට පරිපූර්ණ සාර්ථක පිළිතුරක් ලැබේ කියලා මම විශ්වාස කරනවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ එක් සමයක චාලිකා නගරයේහි චාලිකා පර්වතයේහි වැඩවසන කාලේ මේගිය හාමුදුරුව තමයි උන්වහන්සේගේ උපස්ථායක වැන්වහන්සේ. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා භාග්‍යතුන් වහන්සේට අවසන මේ විදියට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම ජන්තු ගමට පින්දපාතේ වඩින්නට කැමැති කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මේගිය තෙරුන් වහන්සේ. එතකොට මේගිය තෙරුන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ඒ කාලේ හිටපු. බුදුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අවසරයේ පරිදි ජන්තු ගාමයේත පින්දපාතයේ පිණිස උන්වහන්සේ වැඩම කරනවා. පින්දපාතයේ වැඩම කරලා පින්දපාතයෙන් පස්සේ උන්වහන්සේ කිමිකාලා නදී තීරයේ පෙළඹිලා හිමිකාලා නදී තීරයේහි උන්වහන්සේ ජංගා විහෙරණය කියන්නේ පිණ්ඩපාතයෙන් පස්සේ සක්මන් කරමින් උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට පේනවා ඉතාම මනහර සිත්තලගෙන අඹ වනයක්. මේ අඹ වනය දැකලා උන්වහන්සේට හිතෙනවා මේ අඹ වනය හරීම මනහරයි, සිත්පහන් කරනවා. ඒ වගේම මේ අඹ වනය ඉතාම හොඳ තැනක් ප්‍රධාන වීර්ය වඩන කුල පුත්‍රයෙකුට, ශාසනය පරිදි දින කුල පුත්‍රයෙකුට අඹ වනය බොහෝම හොඳ තැනක් ප්‍රධාන වීර්ය වඩ ධර්මයේ ප්‍රගුණ කරන්න හොඳ ස්ථානයක් කියලා උන්වහන්සේ කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම මේ අඹ වනයේට ප්‍රධාන වීර්ය පිරිස වැඩම කරනවා කියලා උන්වහන්සේ කල්පනා කළා. මෙතනදී විශේෂයෙන්ම උන්වහන්සේ තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයකින් විශ්වාසයකින් තමයි මේ විදිහට මෙහෙම සිහි කරන්නේ. ඒත් මේගිය තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ස්ථානය වැඩම කරලා තත්පස්සේ ඉඳගෙන මේගිය තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මම පෙරවර හැඳ පුරවාගෙන ජන්තිගාමයට වැඩම කරා. ජන්තිගාමයේ හිමිකාලා නදී තීරයේ උන්වහන්සේ
එළඹුණා.
හිමිකාලා නදී තීරයේ ඔබම සක්මන් කරනකොට මට මේ වගේ අදහසක් ඇති වුණා.
වාහනේ
වදන කුල පුත්‍රයෙකුට ඉතාම හොඳ ස්ථානයක් තමයි මේ අඹ වනේ. එහෙම කල්පනා කරලා උන්වහන්සේගෙන් අවසර ඉල්ලන උන්වහන්සේ මට අවසර දෙනවනම් එතෙන්ට වැඩම කරනවා ප්‍රධාන වීර්ය වඩන්න කියලා. මේ ගිය බුදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ගිය යම්තාක් බුදුන් වහන්සේලා පැමිණෙද්ද ඒ තාක් ඉවසලා ඉන්න කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මේ මේගිය හාමුදුරුවෝ ප්‍රධාන වීර්ය වැඩිවීමට අර අඹවණේ යන්නට වෙනවා. ඒලාවේ බුදුරජාණන් වහන්සේ ඉදපත් කරනවා නම්තා කවුරු හරි
එනසන් කෞස්ලයි ස්වාමීන් වහන්සේ ප්‍රේකට.
ඔව්
ස්වාමීන් වහන්සේ සමහර මයික්ස් ඔන් වෙලා තියෙනවා, ඒ නිසා මම ඔක්කොම අන්මියුට් කරනවා. ඔබ වහන්සේ අන්මියුට් කරලා අපෝ කතා කරන්න.
එහෙනවද? දැන් එහෙනවද? තෙරුවන් සරණයි. එතකොට මේ ගිය හාමුදුරුවන් අර බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා මට මේ ප්‍රධාන වීර වඩන්නට ඒ කිවි කාලා නදී තීරයට යන්නට ඕන කියලා අවසර ඉල්ලනවා. එහෙම අවසර ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අපි මෙච්චර කාලයක් එකට හිටියේ, එකලාව හිටියේ. ඒක නිසා භික්ෂුන් වහන්සේලා කවුරු හරි වෙනත් භික්ෂුන් වහන්සේලා වැඩම කරනකන් එතකන් ඉන්න කියලා. එතකොට මේ ගිය හාමුදුරුවෝ ඉහි ජීවිතය අතහැරලා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයෙන් ශාසනයට එකතු වෙච්ච ස්වාමීන් වහන්සේ තමයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අරම විමසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු හරි තව භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරන සමින්න එතකන් ඉවසල ඉන්න කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි වතාවට ආයුෂ්මත් මේගිය පෙරණුව භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මත්තෙහි කළ යුතු කිසිවක් නැත. කරන ලද දෙහි යළි කිරීමක් නැත. ස්වාමීනි මට වනාහි මත්තෙහි කළ යුතු දේ ඇත්තේය. කරන ලද දෙහි යළි කිරීමක් ඇත්තේය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම මේ අඹ වනයේට ප්‍රධාන වීර පිණිස යන්නෙමි කියලා අවසර ඉල්ලනවා. ඔබ මේ ගිය හාමුදුරුවෝ සිහිපත් කරන්නේ ඔබ වහන්සේ තමන්ගේ ජීවිතයේ සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කරගෙන ඉන්නේ. නැවත මත්තෙහි ඔබ වහන්සේට කරන්නට දෙයක් ඇත්තේ නැහැ. මට සාක්ෂාත් කරන්නට මත්තෙහි කරන්නට යමක් තියෙනවා. ඒක නිසා දෙවෙනි වතාවට අර මේ ගිය හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් කියනවා මේ ගිය යම්තාක් අන්‍ය භික්ෂුවක් පැමිණෙනකන් ඉවසලා ඉන්න. අපි එකලාව මෙහි ඉන්නව නේද කියලා. ඒක දෙවෙනි වතාවටත් අර මේ ගිය හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම ගැන අවධානය යොමු කරන්නේ නැතිව දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මත්තෙහි කළ යුතු කිසිවක් නැත්තේය. කරන ලද දෙහි යළ කිරීමක් නැත්තේය. දෙවෙනි භාග්‍යවතුන් වහන්සේ දැනට තමන්ගේ කළ යුතු අර්ථයට තමන් ඇවිල්ලා ඉන්නේ. මත්තෙහි කරන්න දෙයක් නැහැ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම ප්‍රධාන වීරයට අර අඹවණයට වැඩම කරනවා කියලා තුන්වෙනි වතාවේ ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එහෙම කිව්වට පස්සේ මේ ගිය භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ගිය ප්‍රධාන වීර පිණිස යැයි කියන්නහුට අපි කුමක් කියන්නේමුද? මේ ගිය දැන් යමකට කාලයේ යැයි හැඟෙන්නේ නම් ඔබ එය දනු. භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මේ ගිය කවුරු හරි කියනවා නම් ප්‍රධාන වීරය වඩන්න කියලා අපි මොනවද කියන්නේද, මම මොනවද කියන්නේද? ඒක නිසා ඔබ යම්කිසි අදහසක් තියෙනවා නම් ඒකට දැන් අවස්ථාව කියලා බුදුරජාණන් වහන්සේ මොහොතේ සිහිපත් කරනවා. එතකොට මේ මූලික අදහසෙන් යම්කිසි කාරණයක් සිහිපත් කරන්නට පුළුවන්. මේ ගමන් මාර්ගය තුළ මහා ගුණස්කන්ධයකින් යුක්තව තමයි අපි පදනම සකස් කරගත යුත්තේ. එතනදී මේගේ හාමුදුරුවන්ගේ මේ ක්‍රියාකාරීත්වය තුළින් යම්කිසි අදහසක් ගන්න පුළුවන්. උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයෙන් තමයි මේ මෙතෙන්ට එන්නේ. එතනට ඇවිල්ලා තමන්ගේ විමුක්ති මාර්ගයේ ගමන් කිරීම පිණිස තමයි මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. එතකොට මෙතෙන්ට එන්න අසීමිත මහා පුණ්‍යස්කන්ධයක් තියෙන්නට ඕන. ඊළඟට මේ පුණ්‍යස්කන්ධය වගේම අපි අපේ ජීවිතය තුළදී විශේෂයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත නැමීමක්, උන්වහන්සේගේ මේ ගමන් මාර්ගය සඳහා ගමන් කිරීමේදී අපි අසීමිත ගුණස්කන්ධයකින් යුක්ත වෙන්නට ඕන. විශේෂයෙන්ම අසීමිත කැපකිරීමක්, අසීමිත උත්සාහයක්, වීරයක් මේ ධම්මාවතේ ගමන් කරද්දී විශේෂයෙන් අපි ඇති කර ගන්නට ඕන. එතනදී විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේ මෙතනදී අර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ වැඩ ඉඳිමින් කටයුතු කළත් බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුගත වීමක් මෙතනදී තේන්නේ නැහැ. උන්වහන්සේගේ පැත්තෙන් බලනකොට උන්වහන්සේගේ අදහස සිතුවිල්ල මෙතනදී අපිට වැරදි කියන්න බෑ. මොකද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ සිහිපත් කරපු කාරණා දෙකෙන් පැහැදිලි වෙනවා. මම ඔබ වහන්සේට ප්‍රධාන ඉදිරියේදී කරන්න දෙයක් නෑ. මට අනාගතයේදී මත්ෙහි කළ යුතු දෙයක් තියෙන ඒක නිසා මේ සඳහා අවසර දෙන්න කියලා. කොහොම නමුත් මෙතනදී විශේෂ කාරණයක් අපි ඉස්තු කරන්න ඕන. අසීමිත යොමු වීමක් තමන්ගේ ශාස්ත්‍රවරයා කෙරෙහි අසීමිත යොමු වීමක් තියෙන්නට ඕන. විශේෂයෙන්ම අර අපේ ශාසනික සම්ප්‍රදාය තුළ ගුරුගෝල සම්බන්ධය ගැන ටිකක් මෙතනදී දක්වන්නට කලින් කීපයක් කියන්න කැමතියි. එතනදී අර අපේ පැවිදි ජීවිතය තුළදී විශේෂයෙන්ම තමන්ගේ ගුරුවරයා හොයාගන්නේ තමන් විසින්. එතකොට ගුරුවරයා තමන් විසින් හොයාගත්තට පස්සේ ගෝලයට තමන්ගේ ගුරුවරයාට අසීමිත නැමීමක් තියෙන්නට ඕන. තමන්ගේ කියලා ජීවිතයක් බොහෝ වෙලාවට ඇත්තේ නැහැ. ගුරුවරයා වෙන්නේ කළ යුතු සියලු තමන්ගේ වැඩ කටයුතු පවා කරගන්නට ඕන ගුරුවරයා කෙරෙහි අසීමිත නැමීමකි. එතකොට ඒ ගුරුවරයාට උදේ පාන්දරින් නැගිටලා ඒ කළ යුතුවත් පිළිවෙත් කරලා ඊළඟට දානමාන ආදිය පිළිවෙල කරලා දීලා වත් පිළිවෙත් කරලා දීලා ඊළඟට අද වර්තමාන කාලයේ වගේ බොහෝ පහසුකම් අපිට තියෙනවා. හැම දෙයක්ම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. නමුත් එහෙම ස්වභාවයක් අතීතයේ තිබුණේ නැහැ. ඉතින් අද වගේ තාක්ෂණික මේවලම් තිබුණේ නැහැ. අර ගුරුවරයා කෙරෙහි අසීමිත නැමීමකින් ගුරුවරයාට කළ යුතු සියලු වැඩ කටයුතු කරලා ගුරුවරයාගෙන් ගන්න ඕන දහම ගැනීම තමයි ගෝලයා විසින් කළ යුතු වන්නේ. එතකොට ගුරුවරයාට ගෝලයාගේ අවශ්‍යතාවයක් නැහැ. ගෝලයාට තමයි ගුරුවරයාගෙන් ගත යුතු දේ ගන්න දේ. ඒක නිසා අර මේ වගේ අවස්ථාවකදී අපි සිහි කරන්නට කැමති අර මේගිය හාමුදුරුව එන්නේ ගිහි ජීවිතය සම්පූර්ණයෙන් අතහැරලා පැවිදි ජීවිතයට වෙලා තමන්ගේ ජීවිතේ නිෂ්ඨාව කරා යන්න. එතනදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ළඟම හිටියත් එතෙන්ට එකතු වෙන්නට ඒ අර තමන්ගේ චින්තනයේ ගැටලුවක් වගේ තමයි මෙතනදී අපිට සිහි කරන්න තියෙන්නේ. ඉතින් එතකොට මේ ගිය හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නට පස්සේ උන්වහන්සේ උනස්මින් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා පැදගුණ කරලා ඒ අඹවණේට වැඩම කරා. ඒ අඹවණේට ගිහිල්ලා ඒ අඹවණේට ඇතුළට පිවිසිලා එක්තරා රුක් සේවනක දිවා විහරණයකින් ඉඳගත්. කලී ආයුෂ්මත් මේගිය තෙරුන්ට ඒ අඹවනෙහි වාසය කරද්දි බොහෝ සෙයින්ම තුන්වදෑරුම් පාපී අකුසල විතර්කයන් මතුවී ආවේය. එනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. එවිට ආයුෂ්මත් මේගිය තෙරුන්ට මේ අදහස ඇති වූයේ. එතකොට මේගිය හාමුදුරුවෝ අර කිංකාලා අඹවනයට වැඩම කරලා උන්වහන්සේ දිවා විහරණයෙන් පස්සේ වැඩ ඉන්නකොට භාවනාවෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආවා. එහෙම ඉන්නකොට උන්වහන්සේට ඒ සිතිවිලි එනකොට උන්වහන්සේට මේ වගේ අදහසක් ඇති වුණා. බවත් ඒකාන්තයෙන් ආශ්චර්යයක්, ඒකාන්තයෙන් අද්භූතයි. මම ශ්‍රද්ධාවෙන් යුතුව දීගේ අත්හැර අනගාරික සසුනේ පැවිදි වුණා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තියෙන තුන් වැදෑරුම් පාපී අකුසල ධර්මයන්, අකුසල විතර්කයන් මා පසුපස උරුබඳියා. එතකොට මම පැවිදි වුණේ ශ්‍රද්ධාවේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයෙන් ඇහැදීමෙන් තමයි මම ගිහිගේ අතහැරලා අනගාරික සසුනේ පැවිදි වුණේ. එහෙම ඉන්න මට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ විතර්කයන් මගේ සිතට එනවා කියලා සිතිවිල්ලක් ආවා. ඊට පස්සේ භාග්‍යතුන් මේ ගිය හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කරා. ඊළඟ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙයි ඉඳගෙන ආයුෂ්මත් මේගිය තෙරණුව භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ විදිහට සිහිපත් කරනවා. ස්වාමීනි, මට අඹවනෙහි වාසය කරද්දී බොහෝ සෙයින්ම තුන්වැදෑරුම් පාපී අකුසල විතර්කයන් මතුවී ආවා. එනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. ස්වාමීනි, මට මේ අදහස ඇති වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නැවතෙනවා. තමන් ප්‍රධාන වීරය වැඩීමට කිනිකාලාම්බවණයට වැඩම කරා. එහෙම වැඩම කරලා ඉන්නකොට තමන්ගේ සිතේට ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇතික මේ තමන්ගේ සිතට ආවා. එහෙම ඉන්නකොට ඒ සිතිවිලි නිසා තමන් ගියපු අරමුණ සාක්ෂාත් කරගන්න බැරි වුණා. නැවත බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට අර තමන්ගේ සිතට ආපු කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පිළිබඳව සම්පූර්ණ කතාව සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මේ ගිය නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස පංච ධර්මයක් උපකාර වේ. එතකොට කාරණා පහ තමන්ගේ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වෙනවා. අපි මෙන්න මේ කාරණා පිළිබඳව ටිකක් විශේෂයෙන් අවධානය යොමු කරමු. මේගිය හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පළවෙනි කාරණයේ විදියට. මොකටද මේ ඉදිරිපත් කරන්නේ? තම නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස. ඉහි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුලපුත්‍රයන් කුලපුත්‍රයෙක් විදියට ඇතිවෙච්ච අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ විතර්කයන් දුරු කරගන්න, ඒ වගේම චිත්ත විමුක්තිය ඇතිවීම පිණිස ප්‍රධාන වශයෙන්ම කාරණා පහක් උපදු වෙනවා. කාරණා පහක් අවධානය යොමු කරන්නට ඕන කියලා උන්වහන්සේ මේ උපකාර වන කරුණු පහ පිළිබඳව සිහිපත් කරනවා. අපේ මහත්මයා මුලින් යොමු කර ප්‍රශ්නයට ටිකක් අපි අවධානයෙන් මේක අහගෙන ඉන්නේ. මේ කාරණා පහ ඉතාම වැදගත්. මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා උන්වහන්සේගේ දහම මේ ලෝකවාසී සත්‍යයන් වෙනුවෙන් මහා කරුණාවෙන් යුක්තව දේශනා කරද්දී මේ ඊතර වෙන දහමක් විදියට උන්වහන්සේ මේ දහම පැහැදිලි කරද්දී තමන්ගේ ළඟම හිටපු මේගිය තෙරුන් වහන්සේට දීපු උපදෙස තමයි මෙතනදී මේ අපි සිහිපත් කරන්නේ. එතකොට මේ මේගිය හාමුදුරුවන්ට උන්වහන්සේ පළවෙනි උපකාරයේ විදියට ඒ උපකාර වන කාරණා අතරින් පළවෙනි කාරණේ විදියට මෙහෙම කියනවා. මේගිය මෙහිලා භික්ෂුව කලණ මිතුරන් නැත්තේ වෙයි, කලණ යහළුවන් නැත්තේ වෙයි, කලණ මිතුරන්ට කලණ මිතුරන් ඇසුරට නැඹුරු වූයේ වෙයි. මේගිය නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන පළවෙනි කරුණ මෙයයි. එතකොට පළවෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට එකතු වීම, කලණ යහළුවන් ඇති කර ගැනීම. මෙතනදී මේ කලණ මිතුරන්, කලණ යහළුවන් කියන එකෙන් අදහස් කරන්නේ අපිට ඉන්න කල්යාණ මිත්‍රයා තමයි. පළවෙනිම කල්යාණ මිත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේදී පැහැදිලි කරනවා, කල්යාණ මිත්‍රයා විදියට පළවෙනි කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු දහමම දේශනා කරන එවැනි සද්බ්‍රහ්මචාරීන් වහන්සේලා අනිත් කල්යාණ මිත්‍රයා හැටියට සිහිපත් කරනවා. එතකොට එහෙම ඒ කල්යාණ මිත්‍රයාට නැඹුරු වීම කියන එක ඉතාම වැදගත්. මේ චිත්ත විමුක්තිය ඇතිවීමටත් ඒ වගේම ප්‍රඥාව ඇති වෙන්නටත් හේතු වෙන පළවෙනිම කාරණේ තමයි කල්යාණ මිත්‍රයාට නැඹුරු වීම. මෙතනදී මේගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟම උන්වහන්සේට උපස්ථාන කරමින්ම හිටපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයේම උන්වහන්සේ දැකලා තියෙනවා. උන්වහන්සේගේ සියලු යෞතුම් පැවතුම් උන්වහන්සේට පුරුයි. ඊළඟට උන්වහන්සේ විවිධ ස්ථානවලදී දේශනා කරන්නට යෙදෙන ඒ එතෙර වෙන දහම් දේශනාවන් උන්වහන්සේ ශ්‍රවණය කරලා තියෙනවා. එතකොට මෙතනදී මේ කලණ මිතුරන්ට කලණ මිතුරන් නැත්තේ කලණ මිතුරන්ට නැඹුරු වෙනවා කියන කාරණයේදී අපි ටිකක් අවධානය යොමු කරොත් එහෙම මේ දහම අනුගමනය කරද්දී අපි අපේ ජීවිතේම මේ ධර්මයේ බවට පත් කරගන්න යන ගමනක් මේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් උන්වහන්සේගේ බාහිර ස්වરૂපයට පැහැදීමක් නෙවෙයි මෙතනදී ඇති වෙන්නට ඕන. උන්වහන්සේ දේශනා කරන ධහමට තමයි අපි නඹුරු වෙන්නට ඕන. මෙතනදී උන්වහන්සේ අර හිමිකාලා අඹවණේට වැඩම කරන්න ඉල්ලීම කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවානේ තව භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකන් ඉන්න. එහෙම කිව්වත් උන්වහන්සේට අදහසක් වෙනවා, ඔව් මම මගේ ගමන යන්නට ඕන, මම මගේ ගමන මං ආපු ගමන සාක්ෂාත් කරගන්නට ඕන. හැබැයි තමන්ට මතක් වුණේ නැහැ තමන් ඉන්නේ කාගාවද කියලා. ඊළඟට උන්වහන්සේට ඒ අවවාද දෙන්නේ මොන අදහසින්ද කියන අදහස ඇති කරගන්න තරම් උන්වහන්සේට සිටීමේ ශක්තිය, නුවණ ඇතිවීමේ ශක්තිය පිළිබඳව ඊතරදී ටිකක් අපි හිතන්නට ඕන. උන්වහන්සේ කල්යාණ මිත්‍රයාට නැඹුරුනා කියන අදහස ඇති කරගනිද්දී අර උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයකනේ මේ විදිහට වැඩ උන්වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් අරම උන්වහන්සේගේ අවසර අරගෙන ගිහිල්ලා නැවතත් වාග්යතුන් වහන්සේ ගාවට උන්වහන්සේ වැඩම කරලා උන්වහන්සේට අවශ්‍ය කරන මාර්ගෝපදේශය ලැබුණා. ඉතින් අපි මෙතනදී මේ හැම පැත්තකින්ම බලනකොට කල්යාණ මිත්‍රයා කියන කාරණේ අපිට ප්‍රධානම කාරණේ වෙන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයා එකතු වෙනා වගේම ඒ කල්යාණ මිත්‍රයා කියන දේ කෙරෙහි විශේෂ නැඹුරුවක් අපේ ඇති වෙන්නට ඕන. ඊළඟට ඒ නැඹුරු වීම ඇති වුණත් ඒ පිළිබඳව සිතන්න, ඒ කියන කාරණේ නුවණින් විමසන්න තරම් නුවණක් අපි ඇති කරගන්නට උත්සාහ කරන්නට ඕන. මේ දහම අපිට ස්පර්ශ වෙන්නේ අපි මේ කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීමම කියන කාරණය තමයි ප්‍රධානම කාරණේ විදිහට අපිට සිහිපත් කරන්නට තියෙන මේ සූත්‍රයට අනුව. ඊළඟට මේගිය හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ මේගිය හාමුදුරුවන්ට සිහිපත් කරනවා. මේගිය මේ නොමේරු චිත්ත විමුක්ති මෝරායාම පිණිස උපකාර වන ඊළඟ කාරණය තමයි භික්ෂුව සිල්වත් වෙනවා. සිල්වත් බවට පත් වෙන්නට ඕන. මොනවද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕන. ඒ ඊළඟට යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙන්නට ඕන. ඊළඟට අනුමාත්‍ර වූ වරදෙහි බය දක්නා පුළුව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙනවා. ඒ වගේම ඒ විදියට ඒ හික්මීමයි ඇති කර ගන්නට ඕන. එතකොට අර අපිට ප්‍රධාන වශයෙන්ම කල්යාණ මිත්‍රයා ඇසුර තුළින් ලබන ඒ ධර්මයත් එක්ක ඒ හික්මීම කියන කාරණය දෙවනුවට මේකර එකකට එකක් සම්බන්ධයි. ඉස්සෙල්ලාම අපි බොහෝම ගෞරවයෙන් පැහැදීමෙන් කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙනවා. මේ නැඹුරුවත් අර ඒ කල්යාණ මිත්‍රයාගෙන් දහම ශ්‍රවණය කරමින් ඒ දහමත් එක්ක හැසිරෙනකොට අර භික්ෂුව සිල්වත් භාවයට පත් වෙනවා. සීලවන්ත භාවයත් එක්කම ඒ විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඊළඟට තමන්ගේ ජීවිතයෙන්ම අර ජීවිතය දහමයි දෙකක් නෙවෙයිනේ, ඒ බවට පත් වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන ධර්මයක් එක්කම පියවරෙන් පියවර ඉදිරියට යනකොට උන්ති වරදෙහි බය දකිමින් සමන් සමාදන් වූ ශික්ෂාපදයන් වලින් හික්මෙමින් විචව කටයුතු කරනවා. තමයි ඒ සීලවන්ත භාවයට පත් වෙන්නේ.
තෙරුවන් සරණයි. මේ අපේ ඥානන්ද සායනහන්සේ කාරණා විස්තර කරගෙන ආවා. අපි මේ කාරණයක් කතා කරමු කියලා කල්පනා කරේ. මේ පිරිසගාව සූත්‍රය එහෙම ඇති කියවා ගන්න අවස්ථාවක් දෙමු. අපේ සායනහන්ස මේ ඔකේ අර පළවෙනිම කාරණය තමයි කල්යාණ මිත්‍රත්වය නේද? දැන් අර කල්යාණ මිත්‍රත්වයට යොමු වුණාට පස්සේ ඒ කල්යාණ මිත්‍රය දැන් ඒ කල්යාණ මිත්‍රයට නැමීම තුළින් ඔය අපේ සායනාංශයේ දැන් කල්යාණ මිත්‍රයට යොමු වීමත් එක්ක තමයි දෙවෙනි කාරණේ අර අනුමාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුළු වෙනවා කියලා සිහිපත් කරන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා පෙන්වලා දෙන්නේ එන්නට දෙන්නේ මේ ලෝකයේ තුළ රැඳෙන දහමක් නෙවෙයි. කල්‍යාණ මිත්‍රය අර පෙන්නට දෙන්නේ මොකද සොකීයත්වයට පහර වදින දහමක්නේ. එතකොට අර සීලේදී අනුමාත්‍ර වරදෙහි පහ පවා හික්මෙනවා කියලා කියන්නේ එතකොට අර තමන්ගේ පැත්තට මේ මොනවත් ඇවිල්ලා නැහැ. එතකොට තමන්ගේ පැත්තට මොනවත් නොයන්නේ කියන්නේ ප්‍රායෝගිකව සක්කායට සක්කායට පිටියට පහරක් වැඩීම හැඟීමෙන්ම. ඒතර අර මම හිතන්නේ සයින්හත් අර පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රයාට නැමීම කියන කාරණේ ගොඩක් මේ වටිනවා කියලා මට සාමාන්‍ය අදහසක් විතරයි කතා කරේ. අපිට ඒ කාරණේ මත ඉඳගෙන අපි සයින්හත් පිරිසට ප්‍රශ්න නගන්න තියෙනවා නම් එතන ඉඳලා කාරණෙන් කාරණයට ඉස්සරහට යන්න තිබුණොත් ඒ කාරණේ නිරාකූල කරගෙන යන තුනොත් හොඳයි කියලා මම මගදී සම්බන්ධ වෙලා මේ කාරණේ සිහිපත් කරේ. එහම හොඳයි නේද අපේ ගුරුතුමා මස්තාව එහෙම දුන්නොත් හොඳයි නේද?
එහෙමයි අපේ සයින්හන්ස තෙරුවන් සරණයි. අපේ සයින්හන්සලා දෙනවටම මටත් හිතෙනවා දැන් අපි අර කරුණු ගොඩාක් කියන්න ගියත් සමහර විට ටිකක් අපහසු ගතියක් වෙන්න පුළුවන්. දැන් මෙතන මං හිතන්නේ අපේ සායන්හන්සේ හොඳ කරුණක් මතු කළා කියලා මට හිතෙනවා. මටත් ඒකේ ප්‍රශ්නයක් විදිහට අහන්න සාකච්ඡා කළොත් හොඳයි කියලා. දැන් අර
ඇත්තම ගුරුතුමා අපි සායන්හන්සේ කතා වුණත් එක්ක අපේ ඥානানন্দ සායන්හන්සේ අපි යෝජනා කරගත්තේ මේගිය සූත්‍රය ඊට පස්සේ දැන් අර අපේ කලින් මහත්මයා කවුද ලාල් මහත්මයා කාරණෙත් එක්ක ඔව් මේ ගිය සූත්‍රය ඊට පස්සේ සම්බෝධිපක්ඛී සූත්‍රය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය වගේ අර සූත්‍ර වරදි ඔය අපේ ප්‍රශ්නයට මට හිතෙනවා මේ උත්තරයක් තියෙනවා
කියලා. එහෙම
අපි සයින්හන්සේ මේ හරිම ලස්සනට මේක ගලාගෙන කතා ව්‍යවහාර කරගෙන ආවර මේ අර ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේට කල්යාණ මිත්‍රයාට නැමීම කියන තැනින් කතා බහ කරගෙන එමක් එතන සිද්ධ වුණා. සයින්හන්සේ ගැන පොඩි අදහසක් කියාවි ප්‍රශ්න
මම පොඩි මේ ඒ කරුණටම අදාළ දෙයක් අහන්නම්. එතකොට තව ටිකක් මේක යමු වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ අපේ සයින්හන්සෙත් මතක කළා දැන් පළවෙනි කරුණ කල්යාණ මිත්‍ර ඇසුරනේ. එතකොට ඒ තුලින් මතුවෙන දෙයක් නේද මේ ප්‍රාතිමෝක්ෂ සීලය කියන එක. එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් දැන් සීලේ රැකගෙන තමයි මේකට එන්න ඕනේ කියනවා මේක. ඒකට අර ප්‍රාතිමෝක්ෂ කතාවෙම මට හිතෙනවා අර නිවන කරා යමුණ සීලයක් නේ. ඒකත් අපේ සායන්හසේ මතක් කළා වගේ අර සක්කාය දිට්ඨියට පහරක් වැදෙන විදිහ තේරුම් ගැනීම තුල මතුවෙන සීලයක් කියලා මට හිතෙනවා. ඒක පොඩ්ඩක් මේ වැරදි නම් නිවැරදි කරන්න අපේ සාමින්හංශ පෙරවන් සරණ.
ඔතන මේ පැහැදිලි කාරණේ ඇත්තටම කල්යාණ මිත්‍රයාට නැඹුරු වීම කියන කාරණය ඉතාම වැදගත් භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා මත පවතිනවා කියන කාරණේ අවධාරණය කළා කියනවා. එතකොට කල්යාණ මිත්‍රත්වය දැන් අපි මේ දහම හැම කෙනාම තමන්ගේ ජීවිතයට ගලපගෙන ගවේෂණය කරගෙන පුරුදු කරගෙන යනවා. එතකොට මම කල්යාණ මිත්‍රයා කියන පැත්තෙන් කතා කරොත් එහෙම කල්යාණ මිත්‍රයාට නැමීම කියන එක තමයි ඉතාම වැදගත්ම කාරණය. එතකොට අර මම මුලින් මේ කාරණේ පොඩ්ඩක් කරුණු වශයෙන් සිහිපත් කරන්න තියදුනා. ඒක තවදුරටත් මම කැමති ඉස්තර කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලෝකයට අදාළ දේවල් පිළිබඳව උන්වහන්සේ ඉස්තර කරන්නට ඉස්තර කරන්නේ උත්සාහ කරන්නේ නැහැ. මොකද අර සාතාගිර හේමවත කියන සුත්තනිපාතේ කියන ඒ සූත්‍ර දේශනාවෙත් පැහැදිලි වෙනවා. ඒ වගේම ඒ සාතාගිර හේමවත කියලා කියන්නේ යක්ෂයෝ දෙන්නේ මොහන් ඒ සාතාගිර හේමවත කියන දෙන්නා ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. ඉතාම වැදගත් කාරණයක් කවරක් උපන් කලෙහි ලෝකය සංහාමාන දිට්ඨි වශයෙන් එකතු වේද? කවරක් ඇසුරකටලෝ පවතින්නේද? මේ විදිහට මේ ලෝකය පිළිබඳව සසරින් ඉතර වෙන දහමක් පිළිබඳව යම්කිසි අදහසක් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමයේ විමුක්තිකාමී සමාජයක් නෙ තිබුණේ. මම එතනින් අර කියන අදහස් කරේ ඒ සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙන්නත් භාග්‍යවතුන් වහන්සේගේ විමසන්නේ මේ ලෝකයෙන් ඉතර වෙන දහමක් පිළිබඳව. ඊට පස්සේ එදා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච සමයේ හිටපු තිරිස් ඒ විමුක්තිකාමී සමාජයක හිටපු ඒගොල්ලෝ ලෝකයේ කෙලවරට මේ යන්නට ඕන ගැඹුරු ප්‍රඥාවකින් ගැඹුරු නුවණකින් ඒගොල්ලෝ හිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරනු ලබන්නේ සක්කාය නිරෝධ ධමයක්. සක්කාය සමුදය, සක්කාය නිරෝධය කියන කාරණා තමයි උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලෝකයට පැහැදිලි කරන්නේ. එතකොට ඉක්මීමක් මේ සීලවන්තභාවය කියන කාරණේ ඇතිවෙන්නට, හික්මීමක් ඇතිවෙන්නට අර කල්යාණ මිත්‍රයාගේ උතුම් දහමම ශ්‍රවණය කිරීම ඉතාම වැදගත්. එතකොට මේ ශ්‍රවණය කිරීමට මූලික වශයෙන්ම කල්යාණ මිත්‍රයාට නැමීම කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට මම අර මුලින් කරුණු කාරණා කිහිපයක් සිහිපත් කරන්න දෙදුනා. එතන සිහිපත් කරේ කල්යාණ මිත්‍රයා කියන දහම අහගන්න අපේ පැත්තෙන් කොච්චර දුරට අපි සූදානම් වෙන්නට ඕනද? ඒ පැත්තෙන් මේ දහම පැහැදිලි කරනකොට අපිටත් යමක් කරන්න තියෙනවා. ඒ පැත්තෙනුත් යමක් කරන්න තියෙනවා. එතකොට ඒකට සුදුස්සෙක් බවට පත් වෙන්න, ඒකට සුදුස්සෙක් බවට පත් වෙන්න නම් අපේ පැත්තෙන් අපි සම්පූර්ණ කරගන්න තෝන අසීමිත ගුණස්කන්ධය, මහා ගුණ සමුදායකින් යුක්තව තමයි අපි එතනදී කටයුතු කරන්න තෝන. එතකොට අර කල්යාණ මිත්‍රයාට නැමීම කියන කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම අපි ඇති කර ගන්නට ඕන. එතනදී බොහෝම අර උදාහරණයක් විදිහට මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සරියුත් මහරහතන් වහන්සේ වගේ වෙන්න. උන්වහන්සේගේ ඒ සරියුත් මහරහතන් වහන්සේ වගේ වෙන්න කියන අදහසෙන් පැහැදිලි කරන්නේ උන්වහන්සේ අග්‍රශ්‍රාවකයන් විදිහට මේ ධර්මයේ දරාගත් උතුමන් වහන්සේලා විදියට තමයි උන්වහන්සේලා කටයුතු කළේ. හැබැයි කල්යාණ මිත්‍රයෙක් විදියට ඇසුරු කරද්දී අර උන්වහන්සේ වගේ වෙන්න කියනකොට අපි බලන්න තෝන දහම කියන එක අපිට භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ලැබෙනවා. උන්වහන්සේලාගේ තිබිච්ච අර ගුණ එක්තර උන්වහන්සේ සිහිපත් කරනවා මම හරියට අංකෙදිච්ච ගුණෙක් වගේ බොහෝම නිහතමානීත්වයෙන් ඊළඟට බොහෝම හොඳ ගුණ සම්පන්න භාවයෙන් ඊළඟට තමන්ගේ ජීවිතය තමන්ගේ පැත්තට ලකුණක් තමන්ගේ පැත්තට වටිනාකමක් ඇති වන විදියට නෙමෙයි අපි මේ දහම ප්‍රගුණ කරද්දී කටයුතු කරන්න තෝරන 100%ක් කල්යාණ මිත්‍රයාගෙන් බාහිරින් අපිට මේ දහම ඉතුරු කරන්න ලැබෙනවා නම් අපි මෙහා පැත්තෙන් අපි ඒ කියන විදියටම ඒ කියන කාරණේ අහන්නට නම් අර ඒ නැමීම කියන කාරණේ ඉතාම වැදගත්. සරියුත් මහරහතන් වහන්සේ තව අවස්ථාවකදී සිහිපත් කරනවා මම හරියට පාපිස්සක් වගේ කියලා. එතකොට අර ඒ මහා ගුණස්කන්ධයකින් ඉදිර ඒව පුරුදු පුහුණු කරගෙන දිගින් දිගටම මේ ප්‍රතිපදාවේ ගමන් කරනකොට ඒ යහපත් වූ අර නැමියාවත් එක්ක තමන්ගේ පැත්තට ලකුණක් වැටෙන්නේ නැහැ. තමන්ගේ පැත්තට තමන්ට ඒ සක්කාය කියන තැනට පහරක් වදින විදියට තමයි හැම තැනම හැම දෙයක්ම සකස් වෙන්නේ. හැම තැනම තමන්ගේ අවතුම් පැවතුම් සකස් වෙන්නේ. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාරන වතක්. ඒ වත් පිළිවෙත්. එතකොට ඒ වත් පිළිවෙත් කියලා කියන්නේම තමන්ගේ පැත්තට යමක් එකතු වෙන දෙයන්නේ වටිනාකමක් ඇති වෙන දෙයන්නේ හැම මොහොතකම ආචාර්යට උපාධ්‍යායන්ට ඒවත් පිළිවෙත් කරන්නට ඕන. ආරාමයේ වැඩ ඉන්නකොට ආරාමයේ තමන්ට කරන්නට තියෙන ඒවත් පිළිවෙත් ටික කරන්නට ඕන. දැන් අර ගෝසිංහවණේ වැඩ ඉන්න ඒ උත්තමයන් වහන්සේලා තුන් නමට ඉතාම ලස්සන කාරණා ටික බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඔබ වහන්සේලාගේ කොහොමද මේ ඇවතුම් පැවතුම්, ඔබ වහන්සේලා කොහොමද මේ ආරාමයේ වැඩ කටයුතු කරන්නේ කියලා විමසපු මොහොතේ භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි බොහෝම සමගියෙන් ඉන්නේ. ඒක පැවිදි ජීවිතය ගත කරන භික්ෂුන් වහන්සේලාට වගේම ගිහි ජීවිත ගත කරන ඇත්තන්ටත් ඉතාම වැදගත් සූත්‍ර දේශනයක් ගෝසිංහ සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේදී ඉතාම ලස්සනට ඒ විස්තර කරන ඔබ වහන්සේලා කොහොමද අවතුම් පැවතුම් සකස් කරගෙන ඉන්නේ කියලා විමසපු මොහොතේ එතනදී සිහිපත් කරනවා අපි එකටම තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්ථානය තුල වැඩ කටයුතු කරන්නේ. අපිට පෞද්ගලිකව අපි එකට එකතු වෙලා තමයි අපි කටයුතු කරන්නේ. බොහොම සමගියෙන් බොහොම එකමුතුකමින් කටයුතු කරන්නේ. පොඩ්ඩක් ඒ සූත්‍රයේ තියෙන කාරණා පිළිබඳව චුට්ටක් විස්තරයක් කරන්න කැමති මේ වෙලාවේ. දැන් උන්වහන්සේලා තුන්නම ගෝසිංහ වනේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට උන්වහන්සේලා කියන මෙන්න මේ විදිහට මට මේ විදිහටයි හිතෙන්නේ. ඇත්තෙන්ම මට ලාභයක්. ඇත්තෙන්ම මේ වගේ උතුම් සද්ධාමචාරීන් වහන්සේලා සමග එකට ජීවත් වෙන්න වාසනාව ලැබුණනේ. අපි මේ එකට තුන්නමක් එකට වැඩ වාසය කරනකොට අනේ නිතරම හිතෙනවා අනේ මේ වගේ උතුම් සද්බ්‍රහ්මචාරීන් වහන්සේලා එක්ක අපිට එකට වැඩ කරන්න අපිට ලැබුණනේ. ඒ වගේම මේ ආශ්‍රමතුන් වහන්සේලා මං ඉදිරියේ සිටියත් නැතත් මේ ආශ්‍රමතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත වැඩ කටයුතු වලින් යුක්ත වෙලා ඉන්නේ. එතකොට අර මේක මේ අර දහමට නැඹුරු වෙන පැවිදි ජීවිතය ගත කරන ස්වාමීන් වහන්සේලා ගිහි ජීවිත ගත කරන ඇතු කාටත් අර ගුණ සාගරයක් එක්ක යන ගමනක් නිසා ඒ කල්යාණ මිත්‍රයාට නැමියාව තියෙන කෙනෙකු තුළ ඉතාම මහා ගුණස්කන්ධයකින් තමයි සම්පූර්ණ වෙන්නට ඕනේ. එතකොට අර මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ වැඩ හිටියත් නැතත් මේ ආයුෂ්මතුන් වහන්සේලා මෛත්‍රී සහගත වැඩ කටයුතු වලින්මයි ඉන්නේ. ඒ වගේම මේ ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත කතා බහින්මයි මං ඉන්නේ. බලන්න මේ කාරණයෙන් පැහැදිලි වෙන්නේ තමන් එක්ක එකට ඉන්නකොටත් ඒ වගේම තමන් එකට නොසිටින අවස්ථාවන්වලදී ඉදිරියේ එකට ඉන්නේ නැති අවස්ථාවන්වලදී කොහොමද කටයුතු කරන්නේ? මෛත්‍රී සහගත කතා බහින්මයි කටයුතු කරන්නේ. ඒ වගේම මේ ආයුෂ්මතුන් වහන්සේලා එකට ඉන්නකොටත් නැති වෙලාවටත් මෛත්‍රී සහගත අදහස් වලින්මයි ඉන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේට අදහස් දක්වනවා. ඒවගේම ස්වාමීනි මට මෙහෙමත් හිතෙනවා මෙන්න බලන්න මේක මේ ජීවිත ගත කරද්දී ගුණ සාගරයක් බවට පත් වෙන්න මේ කියන ගුණ කොයි තරම්නම් අපේ ජීවිතයට එකතු කරගන්නට ඕනද කියලා මේ වගේ උතුම් දහමක් ප්‍රගුණ කරන කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇති භාග්‍යතුන් වහන්සේ අපිට දහම කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේම සාමාන්‍ය ජීවිතයේදී කල්යාණ මිත්‍රයන් හැටියට කටයුතු කරන විදිහට කටයුතු කරද්දී මේ ගුණය කියන එක, මේ නැමීම කියන එක, මේ මිත්‍රත්වය කියන එක සිතරන්න වටිනවද? උන්වහන්සේලා සිහිපත් කරනවා මගේ හිත අයින් කරලා ආයුෂ්මතුන් වහන්සේලාගේ හිතේ ස්වභාවය මං ඇති කරගන්නවා. මොනවා හරි යම්කිසි එකඟතාවයකට එද්දි තමන්ගේ අදහස ඉෂ්ට කරගන්න කටයුතු කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ? මගේ හිත අයින් කරලා ආයුෂ්මතුන් වහන්සේලාගේ හිතේ ස්වභාවය මං ඇති කරගන්නවා. ඉතින් ස්වාමීනි, මං මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදිහටම හිතනවා. එතකොට ස්වාමීනි, අපි වෙනස් වෙන්නේ සිරුර වලින් විතරයි. අපි හදවත් වලින් එකයි. බලන්න මේ ගුණ කියන එක, ගුණය කියන එක අර මූලික කල්යාණ මිත්‍ර ඇසුරට පත් වෙනකොට, කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නකොට කොයි තරම්නම් සුවයක්, මෙහෙම මේ වගේ එකට ඉන්න පිරිසක් එකට වැඩ කටයුතු කරනකොට කොයි තරම්නම් ගුණස්කන්ධයක් ඇති වෙනවද? ඉතින් බලන්න ඔබ අදහසක් ඇති කරගන්න. මේ උතුම් දහමක් දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් ඉක්මවන්න කොයි තරම්නම් ගුණ සමුදායක් එකතු කරලා තියෙනවද? ඒකද මෙතනදී පැහැදිලි වෙනවා. කොයි තරම්නම් මහා ගුණස්කන්ධයකින් එකතු වෙනකොට, අර කල්යාණ මිත්‍ර ඇසුරටපත් වෙනකොට තමයි අර අසීමිත ඒ නැමියාවත් එක්ක ගුණස්කන්ධයකින් යුක්තව මේ ධර්මයත් එක්ක එකතු වෙන්නේ. ඊළඟ තව කාරණයක් ඉහිපත් කරන්න පුළුවන්. කොහොමද තමන්ගේ ආචාර්යයන් වහන්සේලා සමග මේ දහම ඇසුරු කරන්න, දහමක් ඉගෙන ගන්න කටයුතු කරන කෙනෙක් මේක ප්‍රායෝගිකව අපි අත්දකින්නට ඕන කාරණා? ගොඩක් වෙලාවට අපි ලොකු දේවල් බොහෝ ගැඹුරට යන්නට ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතයේ මූලික පදනම ඒ ගුණය කියන පැත්තෙන් සකස් කර ගැනීම බොහොම වටිනවා. එතනදී මම කැමති අපිට ඉතාම හුරු පුරුදු, ඉතාම සමීප සූත්‍ර දේශනයක් මෙතනට තව එකතු කරන්න. මේ මෙවැනි දකින්න අමාරු
සංඥාස මේ අපේ අර මහත්මයෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේගේ සූත්‍රය ආශ්‍රයෙන් ඒකටත් පොඩි අදහසක් කියලා අපි ඉස්සරහට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ මහත්මය අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ සංඥාස මේ කල්යාණ මිත්‍රයාගෙන් දහම් මෙසෝ ඇහුව පසු වත්පිළිවෙත් තමා තුළින්ම උපද්දන්න ඕන නේද කියලා අහලා තියෙනවා. මම හිතන්නේ සාමිනාස දැන් මෙතනදී අපේ ගුරුතුමා අපේ මේ ඥානানন্দ සාමිනාස මේ කියාගෙන එන කාරණය අපිට මේ මහා පුදුමාකාර වටිනා කියන තැන හේතුව මොකද? දැන් භාග්‍යවතුන් වහන්සේ වේවා, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වේවා, ඒ හැම කෙනෙක්ම අපිට මේ කියලා දෙන්නේ සක්කාය නිරෝධ ධමයක්නේ. ඒ සොකීයත්වයට පහර වැදෙන දහමක් නිසා ඒකෙදී අර මේ තමන්ගේ ප්‍රායෝගික ජීවිතේම යොමු වෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ සයින්හාසය හොඳට අවධාරණය කරා. මේ ගුරුවරයෙක් යටතේ ඉන්නවා නම් ඒ ගුරුවරයා යටතේ ඉන්නකොට තමන්ගේ ජීවිතේ මොනවත් මේ කරන්න නැහැ. එතකොට ඒ පැත්තට යමු නන ප්‍රායෝගිකව. හැබැයි ඒ ගුරුවරයා යටතේ ඉන්නේ අර ඊතර වෙන දහමක් අහන්න. ඊතර වෙන දහමක් ඇහෙනකොට ප්‍රායෝගිකව මේ පැත්තනොත් ඒකට සහයෝගය ලැබෙනවා. දැන් අර අපේ සයින්හස් මතක් කරේ ගෝසිංග සූත්‍රයේදී අර සමානයන් වහන්සේලා ආයුෂ්මතුන් වහන්සේලා ඒ ආයුෂ්මත් උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නකොට මගේ හිත අයින් කරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේ හැටියට කටයුතු කරනවා කියලා කිව්වනේ. අන්න බලන්න ඒ උදුරණය තුළින් කියන්නේ ඒ උපුටා ගැනීම තුළින් අපිට ගන්න පුළුවන් කාරණේ තමයි අර ඒ උත්තමයන් වහන්සේලා නම් ඇත්තට මෙතර වෙච්ච උත්තම නමුත් ඒ සූත්‍රයෙන් ගන්න පුළුවන් ඊතර වෙන දහමක් අහද්දි ඊතර වෙන දහමක් ප්‍රගුණ කරද්දි අර තමන්ගේ පැත්තට වදින ස්වභාවයකින් ජීවිත පැවැත්මක් තමයි ගත වෙන්නේ කියන කාරණේ මම හිතනවා අපි දැනගන්න අර අර අපේ පිරිසට අර ආධුනිකව සහ හැදෑරීමකින් යුක්තව මේ කටයුත්තට සම්බන්ධ වෙන පිරිසක් ඒ අයගේ ප්‍රශ්න වලටත් උත්තර දීගෙන මේ කාර්යයට ගොත් හොඳයි කියලා පහසු වෙයි කියලා මට හැඟෙනවා. නේද රවි මහත්මයා?
එහෙමයි අපේ අන්තිරනේ. මේ දැන් අපි ප්‍රශ්න අහන්න දීලා ඒව එක්ක යනවා නම් වැඩිය හොඳයි කියලා මටත් හිතෙනවා.
හොඳයි කියන්නේ. ඔව් එහෙනම් තින් අර විවිධත්වයේ ආරක්ෂා වෙන නිසා නැත්නම් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉත මනරම් කාරණයක් තමයි මේ පැහැදිලි කරගෙන ඉන්නේ කියලා
මට කියන්නේ. ඒක ඉතම එතනම ස්වාමීන් වහන්සේ අර සිතින් සිතන කතාවටත් ඔතනින් පිළිතුරක් දෙන්න පුළුවන් ඇති කියලා මම හිතෙනවා. ඔය සක්කාය දිට්ඨිය පැත්තේ එහෙමයි. අර මහත්මයා
ඥානানন্দ සයිනස් මට පොඩ්ඩක් අවසරයි. මේ අපේ ඒ මහත්මයා ඇහුවා අර සිතින් සිතීම කියන එක අපේ ගුරුතුමා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දකින්න ඕනම කියන්නේ මොකද ප්‍රඥාව වෙන්නේ. ඉතින් අර සයිනස් විස්තර කරගෙන ප්‍රඥාව උපදව ගන්න බලපාන පළවෙනිම කාරණේ මම පොන්චි උපමාවක් කියන මෙන්න මෙහිම කාරණය. දැන් ඔන්න ඒ උපමාව කිව්වට පස්සේ පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ කළුවර කාමරයක් තියෙනවා නැත්නම් කළුවර රාත්‍රියක් කියලා හිතමු. ඒ කරුවල රාත්‍රියක අපි ලාල් මහත්මයා අප පාර්ණයට එමු පොන්චි අදහසක් එක්කාසු කරන්නේ. ඒ කරුවල රාත්‍රියේ ඉනෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නෙකින් එක්කෙනෙක්ට ඇස් පේනවා අනිත් කෙනාට ඇස් පේන්නේ නැහැ. කරවල රාත්‍රිය ඒ රාත්‍රියේ එක්කෙනෙක්ට ඇස් පේනවා එක්කෙනෙක්ට ඇස් පේන්නේ නැහැ. ඒතර කරවලයිනේ. එතකොට දැන් කරවල නිසාවෙන්ම ඇස් පේන කෙනාටත් පේන්නේ නැහැ ඇස් නොපේන කෙනාට පේන්නේත් නැහැ. එහෙනම් මොකද කළ යුතු වෙන්නේ? කළ යුතු කාරණේ තමයි එතෙන්ට ආලෝකයක් දැල්වෙන එක. අර ගොඩාක් සූත්‍රවල කියන්නේ අගදී අන්ධකාරයෙන් වාතේර පඤ්චෝතන් ධාරය කියලා. ඔන්න එතෙන්ට තෙල් පහනක් දැල්වෙනවා. ඒක තෙල් පහන දැල්වීම කියන දේ අපේ රවි මහත්මයා තෙල් පහන කියන දේ දැල්වන්න ඕන කවුරු හරි. ඒක අපේ පැත්තෙන් කර අපේ රලාල් මහත්මයාට මේ අදහසක් ඉදිරිපත් කරන්නේ තෙල් පහන දැල්වන එක අපේ පැත්තෙන් කරන්න ඕන දෙයක්. තෙල් පහන දැල්වුවාට පස්සේ අන්ධකාරයට යන්න කියන්න ඕනෙත් නෑ ආලෝකයට එන්න කියන්න ඕනෙත් නෑ. පුංචි උපමාවක් කිව්වේ අන්න තෙල් උපමා කරේ අර පහනෙන් උපමා කරේ ප්‍රඥා ප්‍රදීපය. එතකොට හැබැයි ආලෝකය දැල්ලුවාට පස්සේ පේන්නේ ඇත්තරම ඇස් පේන කෙනයි ඇස් නොපෙනෙන කෙනයි කියලා දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම ඇස් පේන්නේ කාටද? ඇස් පේන කෙනාටයි. හැබැයි ඇස් පේන කෙනාටත් පේන්න නම් පහන දැල්වන්න ඕන. ඒ පහනෙන් තමයි අන්ධකාරය දුරු කරන්නේ, ආලෝකය උදා කරන්නේ. ඒක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඊළඟට පහන දැල්වීම සඳහා අවශ්‍ය වන කාරණාවන් ටික අපි මුලින් කළ යුතු වෙනවා. එතෙන්දී අර අපේ සංඝහන්ස පැහැදිලි කරගෙන ආවේ මේගේ සූත්‍රේ, කල්යාණ මිත්‍රයාට නැමුණොත් තමයි සීලෙන් සංවර වෙන්නේ. කල්යාණ මිත්‍රයාට නැමුණොත් තමයි දසකතාවෙන් යුක්ත වෙන්නේ, සක්කාය නිරෝධයට අදාළ. කල්යාණ මිත්‍රයාට නැමුණොත් තමයි ආරද්ධ වීරය තියෙන්නේ. කල්යාණ මිත්‍රයාට නැමුණොත් තමයි ඒ පංච උපාදානස්කන්ධේ උදේවය උදයට ගාමිනී ප්‍රඥාව ලැබෙන්නේ. ඔන්න ඔය කරුණු පහ පස්සේ තමයි අර අනිතර අසුභ භාවනාව වඩන්න කියන මගේ හිතේ රාගය දුරු වෙන්න, මේ තරහ දුරු වෙන්න, ව්‍යාපාදය දුරු වෙන්න මෛත්‍රිය වඩන්න කියන, විතර්ක දුරු වෙන්න ආනාපාන සතිය කරන්න කියන, අනිත්‍ය භාවනාව වඩද්දි අනාත්මය නැත්තම් සම්මා දුක්ඛය කියන මනාව දුක දුරු වෙන ප්‍රතිපදාව කියනවා. අපේ මුලින්ම අර ඉගෙන ගනිද්දි විමසීම කියන දේ කළ යුතු වෙනවා ඉගෙන ගැනීමෙදි. හැබැයි ඉගෙන ගැනීමෙදි විමසීම කියන දේ කළ යුතුයි. විමසීම එක ඉගෙන ගැනීමෙදි හැබැයි අපේ නිෂ්ඨාවකට යා යුතු වන්නේ නැහැ. ඒ ලැබුණේ ප්‍රඥාවේ කියලා. ප්‍රඥාව උදෙසා කළ යුත්තේ මේ පැත්තෙන් අපි කරන්න අවශ්‍යයි. නල් මාත්‍යයට අදාළ උත්තරේ හම්බුණා දන්නේ එහෙම තව
අපේ සායන්හංස එතන මේ අදහස් වෙනවද? දැන් අර සිතින් සිතලා දැන ගැනීම කියන එක මේ කවදාවත් ප්‍රඥාව වෙන්නේ නැහැ. අර ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය තෙල් පහන දල්වන එක තමයි කරන්න ඕන වගේ එකක්. හැබැයි දහම ඉගෙන ගැනීමේදී සිතින් සිතලා ඉගෙන ගත්තා
කියලා ඉගෙන ගැනීමේ දහම ඉගෙන ගැනීමේදී සිතින් සිතිය යුතුමයි. එතකොට ඉගෙන ගැනීමේදී සිතින් සිතීම කළ යුතුයි. හැබැයි සිතින් සිතලා අපේ ගුරුතුමා මේ තමන්ගේ පැත්තට ගලපා ගැනීම නොකළ යුතුයි.
අන්න ඒක වැදගත් මං හිතන්නේ. දැන් සිතින් සිතලා ඔය දහම දැනගන්නකොට හිතෙනවනේ මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. ඒක ආවොත් එහෙම අර ප්‍රඥාවට මතු වෙන්න බැරි වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක නිච්ච වෙනවනේ.
ඔව්. ප්‍රඥාවට ඔව්. සිතින් කලයුත්ත මේ සිහිපත් කරනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරලා තියෙන සූත්‍රා ඉගෙන ගන්න වෙනවනේ. දසා මතක තියාගන්න වෙනවනේ. අනු මනසානුපෙක්ඛිත මනසෙන් මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. හැබැයි එතනදි මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ අර අහපු දෙයටයි මෙනෙහි කිරීම කරන්නේ. මෙනෙහි කරද්දි තමන්ගේ පැත්තට එකතු වීම නතර. අපි අර නිෂ්ඨාවකට නොයා යුතුයි. දැන් අපි අර ඉගෙන ගනිද්දී ඔක්ක හරිම ලේසියි අපේ මේ රවි මාත්මයා මේ අර අද සංකේ සූත්‍ර පැහැදිලි කරනවනේ. සංකේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ අර මූලික කාරණා පහක් කියනෝනේ. සද්දා, රුචි, අනුශ්‍රව, ආකාර පරිත්‍යාග, දිට්ඨි නිඥානස්සන්ති. සද්දාවෙන් අපි ඉගෙන ගන්න ඕන. හැබැයි කියන්නේ පැහැදීමක් ඕන මේ ඉගෙන ගන්න. හැබැයි ඒක සද්දානුසාරී නෙවෙයි. රුචි කැමැත්තෙන් යමක් ඉගෙන ගන්න ඕන. හැබැයි ඒක කැමැත්තෙන් ඉගෙන ගන්න වෙන මූලික වශයෙන් අපි ප්‍රවේශයනවා. ශ්‍රද්ධා පැහැදීමෙන් ඉගෙන ගන්න වෙනවා. රුචි කැමැත්තෙන් ඉගෙන ගන්න වෙනවා. ආකාර පරිවිතක්ක හිතලා ඉගෙන ගන්න වෙනවා. හැබැයි එතෙන්දී නොයා යුතු ඉදමේව සත්‍යම් ඕගමන්න නිස්තාවකට යන්න බෑ. මේවම ඇත්තයි අනික්ව බොරු කියන තැනට ගියොත් එයා සත්‍ය ගවේෂී කෙනෙක් වෙන්නේ නැහැ. එයා සත්‍ය ගවේෂී චින්තනය එයාට ඇති වෙන්නේ නැහැ. මුලින්ම ඇති වෙන්නේ සත්‍ය අවබෝධය නෙවෙයි, සත්‍ය ගවේෂී චින්තනයක් තමයි මූලික වශයෙන් ඇති වෙන්නේ. අන්නේ සත්‍ය ගවේෂී චින්තනයට අර ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්න ඕන. මම පොංච මේ උදාහරණයක් කියනනම් දැන් අපේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේගම අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම සුද්ධකරාම පුත්‍ර කියන ගුරුවරු ගාවට ගියානේ ඉගෙන ගන්න. දැන් එතෙන්ද කියනවා මම ඒ ආලාර කාලාම උත්තම ගුරුවරයාගේ සුද්ධකරාම පුත්‍ර කියන ගුරුවරයාගේ ධර්මය ඇහුවා. ආලාර කාලාමට පමණක් නෝ මටද ශ්‍රද්ධාව ඇත. අනබන උද්දකරාම පුත්‍ර පමණක් නෝ මටද ශ්‍රද්ධාව ඇත. එහෙනම් ශ්‍රද්ධාවෙන් කරන්න ඕන කාරණා ටික තියෙනවා. නේ පැහැදීමෙන් කරන්න ඕන. හැබැයි ඒක ශ්‍රද්ධානුසාරී නෙවෙයි. එහෙම ඉගෙන ගත්තට මූලික වශයෙන් අපි ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න ඉගෙන ගත්තට අර නිගමන වලට යන්න හොඳ නෑ. ආ මේක මේ දහම මම අවබෝධ කරගත්තා නේද කියලා. අර ඉගෙනීම කියන කාර්යයට යන්න ඕන. අර ඉගෙනගෙන මේ පැත්තට ගැලපුණොතින් ආපහු සක්කාය තහවුරු වීමක් නේ. හැබැයි ඒකට කලින් දැන් අපි මෙන්න මෙහෙම දෙයක් නේ. දැන් මේ දැන් අපි ඈතර වෙනවා නම් ඈතර වෙනකොට අපි ඔරුවක් හදා ගන්න ඕනනේ. පහුරක් හදා ගන්න ඕනනේ. හැබැයි පහුර හදා ගන්නට කලින් පහුර අයින් කරලා බෑනේ. හැබැයි මේ ඊට කලින් පහුරට පහුර හදා ගන්න අවශ්‍ය වෙන පරඬල් වේවා මොනවා හරි වේවා ඒ ටික එකතු කරගෙන තමයි යන්න ඕන. ඉලියාට පස්සේ අපි මේක කරගහ ගන්නේ නැහැ. සහ ඒක වටිනාකමක් නැහැ මේක කරගහ යන්න ඕන කියන අදහස. අර ඒ නිසා අපිට අර මේ ඉගෙන ගැනීම කියන කාරණේදී විමසීම කියන දේ ඇත්තටම අපිට අවශ්‍ය වෙනවා. ඒකනේ අර සුස්සෝසා පරිපුච්ච කියලා කියන්නේ. අර පරිපුච්චති කියලා කියන්නේ විමසීම. හැබැයි ඒක ප්‍රඥාව නෙවෙයි. හැබැයි විමසීම කරන්න ඕන අර අසුදේට අනුරූපවමයි. අසුදේට අනුරූපවමයි විමසීම කළ යුත්තේ. අන්නේ හැබැයි ඒකට ප්‍රඥාව කියන්නේ නැහැ. අසුදේට අනුවම විමසීම කරද්දී ඒ විමසීම මූලික වශයෙන් කරන්න ඕනනේ. හැබැයි ඒ විමසද්දී මේ පැත්තෙන් එක්කාසු නොකටයි අසුදේට අනුගතවමයි විමසීම කළ යුතු වන්නේ. එරුවන් සරණයි.
එහෙමයි. අපේ සයින්හස මං හිතන්නේ අපේ ලාල් මහත්තයා ප්‍රශ්නය දාලා තියෙනවා. ඒක අපි ඥානানন্দ ස්වාමීන් වහන්සේටම යොමු කළත් හොඳයි කියලා හිතෙනවා. මේ ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් දහම ඇසූ පසුවත් පිළිවෙත තමා තුළින්ම උපදන්න ඕන නේද කියන ගැටලුව අපේ සයින්හන්සේ එහෙමයි කල්යාණ මිත්‍රයාගෙන් දහම